අද සිකුර අද දවසේ අපේ SBS සිංහල වැඩසටහනේ නිත්‍ය විශේෂාංගයක් වන සතියේ ක්‍රීඩා විග්‍රහය ගෙන එන්න අපි දැන් සූදානම් වෙන්නේ. ගෙවි යන සතියේ ලෝකයේ වටේ ක්‍රීඩා පිටිවල සිද්ධ වෙන අලුත්ම තොරතුරු සහ උණුසුම්ම තොරතුරු වාර්තා කරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. මේ සාකච්ඡාවට සුපුරුදු විදිහටම අපිත් සමග සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ආයුබෝවන් සුබෝදසන රංගන.
ආයුබෝවන් මදුර.
හොඳයි, අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරමු. ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කෝන් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පෙරේදා දිනේදී පැවැත්වුණා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ප්‍රථම තරගය. බෙතරගෙන් ශ්‍රී ලංකාව පරාජයටපත් වුණා. නව වසරේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ආරම්භ කළේ පරාජයකුත් සමගින්. රංගන, මේ පිළිබඳව වාර්තාවන වැදගත් කාරණා මොනවාද?
ඔව් මදුර, මං හිතන්නේ ආරම්භ කරේ නව වසර පරාජයක් සමගින් වුණත් එය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලැබුවා වූ පරාජයක් නිසාවෙන් කිසිසේත්ම සුබදායි තත්ත්වයක් නොවන බවත් සඳහන් කරන්නට ඕනේ. අඛණ්ඩවම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලැබූ තුන්වන එක්දින පරාජයයි ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා හිමි කරගත්තේ. ලකුණු 12ක පරාජයක් හිමි වුණා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව. සිම්බාබ්වේ පිළ කඩු 6කට ලකුණු 290ක් ලබා ගන්නට සමත් වුණා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දු 48යි 1 පන්දුවක් තුල සියයන් දෙවි ලබා ගත්තේ ලකුණු 278ක් පමණයි. මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය හිමි කර ගැනීමෙන් පසුව තීරණය කළා පන්දුට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දීමට. මෙන්න මේ ආකාරයට කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ තත්ත්වය පිළිබඳව නිසි තක්සේරුවක් නොතිබීම නිසාවෙන් අනෙකුත් කණ්ඩායම් වලට පළමුව පන්දුට පහර දීම නිසාවෙන් තරඟ කිහිපයක්ම පරාජයට පත්වන ආකාරය අප 2017 වසරේදී දුටුවා. එම 2018 වසර ආරම්භයේදී සිදුවෙමින් ශ්‍රී ලංකාව කාසියේ වාසිය හිමි කර ගැනීමේ වාසිය තම කණ්ඩායම සතු කර ගන්නට නැවතත් අසමත් වූ අවස්ථාවක් ලෙස මෙය සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. මේ තරයේ එකම සාධනීය ලක්ෂණය ලෙස අපට ගත හැක්කේ කුසල් චරිත් පෙරේරා ලබාගත් ලකුණු 80 සහ තිසර පෙරේරා ලකුණු 64ක් පන්දු 37ක් තුළ ලබා ගැනීම සහ ඔහු පන්දු යවන්නෙකු ලෙසත් කඩලු දෙකක් දබා ගැනීමෙන් නැවතත් තමන්ගේ සුපුරුදු රිද්මේට පැමිණීම පමණයි. නමුත් ඔහු වග බලාගත යුතුයි මේ තත්ත්වය පළමු තරගයට පමණක් සීමා නොකර තරගාවලිය පුරාවටම රඳවා ගන්නට මක් නිසාදයක් අද දිනේදී පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකාවට අතිශයින්ම තීරණාත්මකයි. ශ්‍රී ලංකාවේ පෝරුකරු චන්දික හතුරුසිංහටත් අතිශයින්ම තීරණාත්මකයි. මක් නිසාදයක් බංග්ලාදේශයේ හමුවේ පරාජයට පත්වීමේ කිසිදු අවස්ථාවක් ශ්‍රී ලංකාවටත් නැහැ. ඔහුටත් නැහැ. යම් ආකාරකින් අද තරගයේ පරාජයට පත් වුණොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලියේ ඉදිරියට ගමන් කිරීම සඳහා ප්‍රබල බාධකයක් වනවාට කිසිදු සැකයක් නැහැ. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම සමත් වෙනවා වසර 15කට පසුව තමන්ගේ මව්බිමෙන් පිටත තරගයකදී ප්‍රබල කණ්ඩායමක් පරාජයට පත් කරමින් ජයග්‍රහණයක් හිමි කර ගන්නට. ඒ වගේම ඔවුන් ශ්‍රී ලංකාවේදී සමත් වෙනවා 3-2 ලෙස එක්දින තරගාවලියේ ජයග්‍රහණය කරන්නටත්. මේ නිසාවෙන් තමයි ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ නායකත්වයෙන් පවා ඉවත් වන්නේ මේ පරාජය තමන්ට දරාගත නොහැකි බව පවසමින්. නමුත් ඔහු නැවතත් මාස 6කට පසුව එක්දින නායකත්වයට පත්වීමෙන් පසුව පළමු තරගයේ මුල් දෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. එම තරගයත් ඔහු පරාජයට පත් වෙනවා. මෙය කොයි ආකාරයෙන් ඔහු දරාගත්තාද කියන්න අපට හැකියාවක් නැහැ. මේ වන විට ඔහු ආබාධයකට ලක් වී සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ රාත්‍රියේදී නිල වශයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳව අවසන් තීරණය කරනු ලබන්නේ අද උදෑසනයි. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11:30ට තරගය ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ඊට පෙර ඇන්ජලෝ මැතිව්ස් අද තරගයට සහභාගී වෙනවාද නැතිනම් ඔහුට සමස්ත තරගාවලියම මගහැරෙනවාද යන කාරණාව පිළිබඳව අවසන් නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතයි. ඒ අනුව දිනේෂ් චන්දිමාල්ට එක්දින කණ්ඩායමේ නායකත්වයේ හිමිවීමට නියමිතව තිබෙනවා. මේ තමයි ප්‍රධානතම ගැටලුව බවට පත් වී තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට. මේ අතරතුර ICC නම් කළා 2017 වසරේ හොඳම ක්‍රිකට් දක්ෂතාවන්. ඒ අනුව 2017 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ග්‍රාෆිල් සෝබර්ස් කුසලානේ හිමි කර ගන්නට ඉන්දිය නායක විරාට් කොහලි සමත් වනවා. ඒ අනුව ඊට අමතරව ඔහු සමත් වනවා වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයක් හිමි කර ගන්නට. අසල් වැසි රටේ ක්‍රිකට් නායකයා ඒ ආකාරයෙන් දක්ෂතා දක්වන විට ශ්‍රී ලංකාව තවමත් තමන්ට නිශ්චිත නායකයෙකු සොයාගත නොහැකිව ලතවන බවත් සඳහන් කරන්නට ඕනේ. මේ තරගාවලිය තාමත්ම තීරණාත්මකයි. අද පවැත්වෙන තරගයේ ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකාවේ නව පුහුණුකරුවටත් ඉතාමත්ම තීරණාත්මක තරගයක් බව සඳහන් කරන්නට ඕනේ මදුර.
හොඳයි රංගන, අපි ඊළඟට කතා බහ කරන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධවයි. පසුගිය සතියේදී අපිට තවත් ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඒ තමයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වය වේගපන්දු යවන සුරංග ලක්මාල් හට පිරිනමා ඇති බව. රංගන, අපි කැමති දැනගන්න මේ සම්බන්ධයෙන් පිටිපස්සේ තියෙන කතාව මොකක්ද කියලා.
ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පසුගියදා නම් කරනු ලැබුවා බංග්ලාදේශය සමග පැවැත්වෙන තරඟාවලියට සහභාගි වන, විශේෂයෙන් මේ තුන්කොල් එක්දින තරඟාවලිය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකක් සඳහා සහභාගි වීමට නියමිතයි. මේ සඳහා සහභාගි වන 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම තමයි පසුගියදා නම් කරනු ලැබුවේ. මෙහිදී තමයි උපනායකත්වයේ සඳහා සුරංග ලක්මාල් පත් කරනු ලැබුවේ. කෙසේ වෙතත් සුරංග ලක්මාල් 2017 වසර තුළ ඉතාමත්ම කැපී පෙනෙන ආකාරයෙන් දස්කම් දක්වන්නට සමත් වුණා. මේ නිසාවෙන් වන්නට ඕනේ ඔහුට නායකත්වය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය කර තිබෙන්නේ ඔහුගේ වයස අවුරුදු 30යි. එනුව සාර්ථක 2017 වසර නිසාවෙන් තමයි ඔහුට මේ උපනායකත්වය හිමිවන්නේ. ටෙස්ට් තරඟ 42ක් තුළ කඩුරු 96ක් බිඳ හෙළීමට ඔහු සමත් වී තිබෙනවා. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයේ වැඩි ක්‍රීඩකින් දෙදෙනෙකු කණ්ඩායමේ සිටිනවා. රංගන හේරත් සමග බිල්දුවන් පෙරේරා. නමුත් ඔවුන් මේ වන විට සිටින්නේ තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසාන කාලයේ. ඒ අනුව සුරංග ලක්මාල්ට උපනායකත්වය ලබා දීම තුළ ඔහුට හැකියාවක් තිබෙනවා තවත් වැඩි කාලයක් කණ්ඩායම වෙනුවෙන් සේවය කිරීමට. මේ අනුව මේ වගකීමත් සමගින් තමයි සුරංග ලක්මාල් 2017 වසර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන්නේ. කෙසේ වෙතත් නුවන් ප්‍රදීප් මේ නම් කළපු 16 දෙනා අතරට අයත් වන්නේ නැහැ. තේරීම් කමිටුව සඳහන් කරන්නේ ඔහු ඉදිරියේදී බොහෝ විට එක්දින තරඟ සඳහා පමණක් සැලකිල්ලට ගැනීමටයි තමන් බලාපොරොත්තු වන්නේ කියලා. ඒ වගේම සදීව සමරවික්‍රම සහ ලහිරු තිරිමාන්නත් මේ සංචිතයට අයත් වන්නේ නැහැ. බොහෝ විට ඔවුන් 2000 ලබා දුන් අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා නොගැනීම නිසාවෙන් තමයි ඔවුන්ට තමන්ගේ ස්ථානය කණ්ඩායමේ අහිමි වී තිබෙන්නේ. ඒ අනුව කුසල් ජනිත් පෙරේරාත් මේ කණ්ඩායමේ ඉවත් වී තිබෙනවා. බොහෝ විට ආරම්භක ස්ථානයේ විමුත් කරුණාරත්න සමගින් ධනුෂ්ක ගුණතිලකට හිමිවීමට ඉඩ තිබෙන බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඒ අනුව ජනවාරි මාස 31 වනදා තමයි පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වීමට නියමිත වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ ආකාරයෙන් තමයි දිස්වන්නේ. දිනේෂ් චන්දිමාල් තමයි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ. විමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩි, ධනංජය සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, සුරංග ලක්මාල්, බිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ලහිරු ගමගේ සමගින් ලහිරු කුමාර් තමයි මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකින් 16 දෙනා ඇතුළට අයත් වන්නේ. අකිල ධනංජය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නම් කරන්නේ පළමු වතාවටයි. මූලිකවම ඔහුව වර්ග කර තිබුණේ 20x20 තරඟ සඳහා පමණක් සුදුසු වන ක්‍රීඩකයෙකු ලෙසයි. ඉන් අනතුරුව ඔහුට අවස්ථාව ලැබෙනවා එක්දින තරඟ සඳහා සහභාගි වන්නටත්. මේ තරඟ රටා දෙකේදීම තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමෙන් පසුව තමයි ඔහුට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ආරාධනා ලැබෙන්නේ. ඒ අනුව ඉදිරි වසර කිහිපය සඳහා වෙනස්ම වූ සංයෝගයක් සහිතව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීම තමයි ශ්‍රී ලංකාව උදානම් වන්නේ. ඒ අනුව තමයි මේ 16 දෙනා නම් කර තිබෙන්නේ. අපි බලමු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය කොයි ආකාරයෙන් වේවිද කියලා. පළමු තරඟය ආරම්භ වන්නේ මේ මාස 31 වනදායි.
හොඳරංගන, අපි ඊළඟට කතා බහ කරන්නෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳවමයි. 19-15 තරුණ ලෝක කුසලාන තරඟාවලියේ මේ වෙනිදා පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දරුණු පරාජයක් ලැබුවා අෆ්ගනිස්තානය හමුවේ. මේ වෙන විට වාර්තා වන සාරාංශකත සටහන කුමක්ද?
ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම අෆ්ගනිස්තානයේ හමුවේ පරාජයට පත්වන්නේ මදුර. ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සිම්බාබ්වේ හමුවේ පරාජයට පත් වූ දිනේදීමයි අෆ්ගනිස්තානයේ හමුවේ ලකුණු 32ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවනවා. අෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 284ක් ලබා ගන්නට සමත් වෙනවා. ශ්‍රී ලංකාව ලබා ගන්නේ පන්දු වාර 37යි පන්දු 3ක් තුල සියලන් දැවී ලකුණු 202ක් පමණයි. ජිහාන් ජැනියල්ස් පමණක් ලකුණු 48ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව ආසියානු ශූරතාව හිමි කර ගන්නට සමත් වූ අෆ්ගනිස්තාන කණ්ඩායම එහාට ගොස් ලෝක ශූරතා තරඟාවලියේදී පවා තමන්ගේ දක්ෂතා මනාව ප්‍රකට කරන්නට සමත් වී තිබෙනවා. අෆ්ගනිස්තානය කියන්නේ ශ්‍රී ලංකාව තරම් පහසුකම් ඇති රටක් නොවේ. ඉතාමත්ම අවම පහසුකම් සහිතව ක්‍රීඩාංගණයක පහසුකමක් පවා නොමැතිව මේ තත්ත්වයට පැමිණු කණ්ඩායමක් ලෙසත් සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. මේ වන විට ඇෆ්ගනිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම පවා ඉතාමත්ම ඉදිරියෙන් සිටින බවත් සඳහන් කරන්නට ඕනේ. එනු ඔවුන් තමන්ගේ ගමන ආසියානු කලාපයේ අභිබවා ලෝක මට්ටමට ගමන් කිරීමට සූදානම් වනවා. මේ වන විට ඔවුන් මේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගන්නට පවා සමත් වී තිබෙනවා. දීකාණ්ඩෙන් ඉදිරිපත් වූ කණ්ඩායමක් ලෙස මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ දීකාණ්ඩේ තුන්වන ස්ථානයේ. එනුව තමන්ට තවදුරටත් ඉදිරියට යාමට අවශ්‍ය නම් අනෙක් තරගය අනිවාර්යෙන්ම ජයගත යුතු වෙනවා. ඒ තරගයේ පැවැත්මේ පාකිස්තානය සමගයි. එසේ වෙතත් පළමු තරගයෙන් ශ්‍රී ලංකාව අයර්ලන්තයේ හමුවේ සමත් වනවා. කඩුරු 7ක ජය ග්‍රහණයක් හිමි කරගන්නට අයර්ලන්තයේ ලක්ෂ 207ක් පමණයි ලබා ගන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුරු 3ක් පමණක් ඇවි එම ඉලක්කය පසු කරන්නට සමත් වනවා. පළමු තරගයේදී සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකාව දෙවන තරගයේදී පරාජයට පත් වීම ඉතාමත්ම ඔවුන්ට දරුණු ලෙස බලපාන බවත් අපට වාර්තා වෙනවා.
අපි කතාබහ කරමින් පසුවන්නේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සමග ගෙවි යන සතියේ ක්‍රීඩාපිතේ උණුසුම් තතුවිති පිළිබඳව අපි ඊළඟට අවධානය යොමු කරන්නේ දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව. රංගන, මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු මොනවාද?
පසුවන වතාවට පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මදුර අබුදාබිදී පැවැත්වෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී අවසන් පූර්ව වටේ දක්වා සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා. කෙසේ වෙතත් අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයේ හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වනවා. අබුදාබිහිදී තමයි මේ තරගය පැවැත්වුණේ. පාකිස්තානයේ කඩුණු 9කට ලකුණු 489ක් ලබා ගන්නට සමත් වනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පිළිතුරු ලෙස පන්දු අර 40ක් තුළ කඩුණු 7ක් දැවි ලබා ගන්නේ ලකුණු 337ක් පමණයි. ඒ අනුව තමයි පාකිස්තානයේද ලකුණු 152ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වන්නේ. ශ්‍රී ලංකා නායක චන්දන දේශප්‍රිය නොදැවි ලකුණු 102ක් ලබා ගන්නටත් මෙහිදී සමත් වනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට සමස්ත තරගාවලියේ තුන්වන ස්ථානය හිමි වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ඉරිදා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එක දිනේදී තරගාවලියේ අවසන් මහා තරගයේ පැවැත්වෙනවා ඉන්දියාව සහ පාකිස්තානය අතර. ෂාජාහිදී ඉන්දියාව තමයි මේ තරගාවලියේ මේ වන විටත් ශූරතාවට හිමිකම් කියන කණ්ඩායම. එනුව ප්‍රබල ඉන්දිය කණ්ඩායම ෂාජාහිදී පාකිස්තානය සමගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා. විශේෂ විකාශ සුදුසුකම් කණ්ඩායම පළමු වටේදී ඉතාමත්ම හොඳින් දක්ෂතා දක්වන්නට සමත් වුණා. ලකුණු 340කින් නේපාලයේ පරාජයට පත් කරමින් තමයි ඔවුන් අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගත්තේ. ශ්‍රී ලංකාවෙම තරගයේදී ලකුණු 494ක් ලබා ගන්නවා. නේපාලයේ ලබා ගන්නේ ලකුණු 154ක් පමණයි. කෙසේ වෙතත් මූලික වටේදී හොඳ දක්ෂතා දැක්වුවත් අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් වීම නිසාවෙන් තරගාවලියේ එළියට විසි වී යනවා. කෙසේ වෙතත් තුන්වන ස්ථානයේ හිමිවීම පිළිබඳව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත්ම හොඳින් සතුටට පත් විය හැකි බව තමයි අපට වාර්තා වන්නේ. ඔවුන් පසුගිය වර තරගාවලිය අවසන් කරන්නේ පස්වන ස්ථානයේ සිටයි. එනුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉදිරියට පැමිණ තිබෙන බවත් සඳහන් කිරීමට හැකියාව තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි ඊළඟට යන්නේ දැල්පන්දු ක්‍රීඩාවට. ආසියානු ශූරතාවය සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය මේ වන විට බොහොම සූදානමින් පසු වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අලුත්ම සංචිතයත් නම් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ මේ වන විට. රංගන, මේ පිළිබඳව අපි විස්තර දැනගන්නට කැමතියි.
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරන තරගාවලිය තමයි ඒ වසරේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය. මෙවරේම තරගාවලිය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාස 15 වනදා සිට 9 වනදා දක්වා සිංගප්පූරුවේදී. යනු 11 වන වතාවට පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාව ඉලක්ක කරගනිමින් පළමු සංචිතයේ නම් කිරීම සහ සංචිතයේ එක්රැස් කිරීම හෙට දිනේදී සිදු කිරීමටයි දැල්පන්දු සම්මේලනයේ බලාපොරොත්තු වන්නේ. නමුත් අර්බුද ගණනාවක් මැදියේ තමයි දැල්පන්දු සම්මේලනයේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ. නව පුහුණු කාරිණිය ලෙස තිලකා ජිනදාස මහත්මිය නැවතත් නම් කර තිබෙනවා. ඇය මේ වන විට බ්‍රුනායිහිදී තමයි ජාතික පුහුණුකාරිණිය ලෙස කටයුතු කරමින් සිටියේ. නැවතත් ශ්‍රී ලංකාවේ ජාතික පුහුණුකාරිණිය ලෙස පත් වී තිබෙනවා. මීට පෙර 2009 වසරේදී ඇය ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කළා. එවර ශ්‍රී ලංකාව සමත් වුණා ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගන්නට. ඉන් පසුව මේ වන තුරුත් ශ්‍රී ලංකාවට හැකියාව ලැබී නැහැ ආසියානු ශූරතාවක් හිමිකර ගන්නට. යනුව පුහුණුකාරිණියක වශයෙන් ඇය තමන්ගේ යුතුකම් ඉෂ්ට කර තිබෙන පුහුණු කාරණයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. නමුත් ඇයගේ පත්කිරීමට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඇයත් සමගින් එම තරුණ තනතුරට එල්ලුම් කළ මීට පෙර පුහුණු කාරණයක් ලෙස කටයුතු කළ සමිතාද අල්විස් වගේම හයිසින් විජේසිංහත් ඒ අනුව මේ පිළිබඳවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ දැල්පඳු සම්මේලනයේ මේ වන විට කටයුතු කරමින් තිබෙනවා. මෙන්න මේ තත්ත්වය මදුරයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් බොහොමයක් තුළ දක්නට ලැබෙනවා. මෙන්න මේ නම් තුන තමයි අපි දැල්පඳු ක්‍රීඩාවේ පුහුණුකාරීණයන් ලෙස පසුගිය වසර 20ක පමණ කාලය තුළ අපට අසන්නට ලැබෙන්නේ. මෙන්න මේ තත්ත්වෙම තමයි ජාතික ඔලිම්පික් කමිටුවේ දක්නට ලැබෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දක්නට ලැබෙන්නේ, ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සම්මේලනයේ සහ පාපන් සම්මේලනයේ දක්නට ලැබෙන්නේ. මෙන්න මේ තත්ත්වෙමයි එකම නම් කිහිපය තමයි වසර 20ක් නැත්නම් වසර 15ක් පුරාවට අපට අසන්නට දකින්නට ලැබෙන්නේ. නවකයෙකුට, තරුණ පුද්ගලයෙකුට, පුහුණුකරුවෙකු ලෙස හෝ පරිපාලනයට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස ඉදිරියට ඒමට මේ පුද්ගලින් ඉඩ ලබා දෙන්නේ නැහැ. මෙන්න මේ තත්ත්වය කිසිසේත්ව වාසිදායක ලෙස අදාළ ක්‍රීඩාවට බලපා නැති බවත් අප සඳහන් කරන්නට ඕනේ. මේ නම් කළ සෑම ක්‍රීඩාවක්ම මේ වන විට පරිහානියට පත් වී තිබෙනවා. එක් පුද්ගලින් පිරිසක් අත පමණක් බොහෝ කාලයක් පරිපාලනය පැවතීම නිසාවෙන්. අපි බලමු මේ වසර තුළවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන්
ක්‍රොයේෂියාවේ ඩෝනා වෙකික්ව 6-4 සහ 6-1 ලෙස පරාජයට පත් කරමින් තුන්වන වටය සඳහා සුදුසුකම් ලැබුවා. ඊයේ දවසේදී ඇන්ජලිකා කර්බර්ට තවත් සුවිශේෂී දවසක් වුණා. ඒ තමයි ඇගේ 30 උපන්දිනය ඊයේ වීම විශේෂත්වය. කෙසේ වෙතත් තුන්වන වටයේදී මාරියා ෂරපෝවා සහ ඇන්ජලිකා කර්බ මුහුණට මුහුණ තරඟ වැදීමට නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. මේ අතර සුපිරි ටෙනිස් ෂූර සර්බියාවේ නොවාක් ජොකොවිච් ප්‍රංශයේ ගේල් මොන්ෆිල්ස්ව පරාජයට පත් කරමින් තුන්වන වටය සඳහා සුදුසුකම් ලැබුවා. ඒ අතරතුරේදී ඔස්ට්‍රේලියාවේ පසුගිය විවෘත ටෙනිස් ෂූරතාව දිනාගත් ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ඊයේ දිනේදී ජර්මනියේ ජෝන් ලෙනාඩ්ව පරාජයට පත් කරමින් තුන්වන වටය සඳහා සුදුසුකම් ලැබුවා. අද පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පස්වන දිනේ අපි ලබන සතිය බලමු මේ තරගාවලියේ සාරාංශය කොහොමද කියලා. ඒ අතරතුරේදී මේ දිනවල ඔස්ට්‍රේලියාව පැවැත්වෙන බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේ ඊයේ දවසේදී තවත් තරගයක් පැවැත්වුණා. 32 තරගයේ විදිහට සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සහ බ්‍රිස්බන් හීට් කණ්ඩායම අතර තරගය පැවැත්වුණා. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බ්‍රිස්බන් හීට් කණ්ඩායම පළමුවෙන් පන්දුර පහර දුන්නා. ලකුණු 73ක් පමණ ඔවුන්ට ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ. ඊන අනතුරුව සිඩ්නි සික්සර්ස් කණ්ඩායම පන්දුර පහර දීම ආරම්භ කළා. ඔවුන් එක් කඩුල්ලකට ලකුණු 74ක් ලබා ගනිමින් කඩුළු 9ක පහසු ජයගත් කර ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ අතරතුරේදී හෙට දවසේදී තවත් තරගයක් පැවැත්වෙනවා. මෙල්බන් ස්ටාර්ස් සහ සිඩ්නි තණ්ඩ කණ්ඩායම අතර 33 තරගයේ විදිහට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ තරගයේ ශ්‍රී ලාංකිකයන්ටත් සුවිශේෂී තරගයක් වෙනවා. ඒ තමයි මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ප්‍රජා කණ්ඩායම සහයෝගය පළ කරන තරගයක් බවට හෙට දවසේදී මේ තරගය පත් වෙනවා. ඒ අතරතුරේදී MCG ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප්‍රථම වතාවට බිග් බෑෂ් තරගාවලියකදී පපරේ සංගීතය ඔබට අහන්නටත් හෙට දවසේදී හැකියාවක් ලැබෙනවා. අපි ඊයේ දවසේදී මේ පිළිබඳව දැනුවත් කරා. යන්න අපේ වෙබ් අඩවියට සියලු විස්තරය හිතියනවා. ඒ පුවතත් සමගින් අපි සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නේ සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු ගෙවි යන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති සමගින්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.